කියන්නේක මට නෑ කියලා තමයි මම ඉස්සර හිතන්නේ ධර්මයේ ඇහිදී මවෙත් නෑ පියෙත් නෑ දුන්නේ විපාක නෑ එහෙනම්වා කියනවනේ කොට ඉක්කොට මම හිතාගෙන හිටියා ඇත්තටම මේ ඉතින් අම්මා ඉන්නවනේ තාත්තා ඉන්නවනේ දුන්නේ විපාක තියෙනවනේ අපි නම් කවදාවත් ඇලියට මිත්‍යා දෘෂ්ටිය යන්නේ නෑනේ මේ නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියන එක හරි මෝඩයි වගේ කියන තැනකින් තමා මට මේ ළඟක් වෙනකම් මම හිතාගෙන හිටියේ නමුත් මේ කතාව සම්පූර්ණ වැරදි කියලා මට දැන් තේරෙනවා මම එහෙම කියන්නේ සර් එහෙම නියත මිත්‍යා දෘෂ්ටිය කියලා ඒ කරුණ බහයක් පෙන්නවා නම් පෙන්නලා තියෙන්නෙම අවංකව හිතලා උත්සාහය අහිංසක අවංක උත්සාහයක ප්‍රතිඵලයකට ගිය කෙනෙක්මයි ඒ නියද ඒකෙන්ද ගිහින් තියෙන්නේ එයා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ඇදුන්නේ විපාක තියෙනවායි කියලා අපි ඉන්න මට්ටමට වැඩිය ශ්‍රේෂ්ඨයි ඒ නියද මිත්‍යාදෘෂ්ටියට ගිය කෙනා කියලා මට හිතුණා මම එහෙම කියන්නේ සර් නියත මිත්‍යාදෘෂ්ටිය නියත මිත්‍යාදෘෂ්ටියක් විදිහට දැනගැනීම සම්මා දිට්ඨියක් වගේ කියන කතාවකුත් මම අහලා තිබ්බා මට හිතෙනවා එදා ඒක මට ඇහුන්නේ දැන් ඒකට නිකන් තේරුමක් එනවා කියලා එහෙම කියන්නේ දැන් ඇති බව කියන දෙකේ සයිනම හා සමානවම අපේ ජීවත්ීමේ යෙදීම නියත මිත්‍යා දෘෂ්ටියයි සම්මා දෘෂ්ටියයි අතර ලෞකික සම්මා දෘෂ්ටියයි නියත මිත්‍යා දෘෂ්ටියයි අතර පැනීමක් වගේ ඒක මෙහෙම විස්තර කරොත් අර නිත්‍ය සංඥාව කියන එක කැඩුණොත් විතරයි නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ. එහෙම නැත්නම් සර් තියනවම දෙයක් තියනවමයි තියන දෙයමයි තේන්නේ හිතක් තියනවාමයි ඒ හිතින්මයි හිතන්නේ කියලා හිතවිල්ල පැත්තෙන් හෝ දේවල් පැත්තෙන් නිත්‍ය සංඥාවේ ඉන්නවා නම් අපි අනිවාර්යෙන් යට මිත්‍යා දෘෂ්ටිය අතර සහ ලෞකික සම්මා දෘෂ්ටිය අතර පැනීමක් තියෙනවා. ඒක උට නියත මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම මිදුණා වෙන්නේ සම්මා දෘෂ්ටියතාව විතරයි කියලා මට හිතෙනවා. මම මේක හිතලා කියන්නේ ඒ කියන්නේ නිත්‍ය සංඥාව කැඩුණොත් විතරයි අර නියත මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටියක් විතර විදිහටම තේරිලා එතනින් සම්පූර්ණයෙන් වැළකුණා වෙන්නේ. හැබැයි එහෙම වුණාට තියෙනවන නැති හැම වෙලාවෙම පැනවීමක් වෙනවා. තියෙනවන යෙදුනොත් පැනවීමක් විදිහට දන්න හින්ද එතන යෙදෙන එතන අනිත්‍ය බව එක එතන පිළිගැනීමක් දෙන්න බැරි බවට දැනව දකින්නවා වගේ අන්නේ ඒ නේද මිත්‍යාදිට්ඨි පැත්ත මට වෙනකට තේරුන්නේ නැහැ සර් මම කියන්නේ ඒක වුණ සර් මම කියන්න දඟලපොත සරට තේරෙනවා කියලා හිතනවා සර් තේරුවන් සරණයි
තෙරුවන් සරණයි. දැන් අපේ හරි කැමැත්තක් තියෙනවා මෙන්න මේ කියන්නේ මොකක්ද? දහම් කරුණ වචන ආවහම මේකේ තේරුම මොකක්ද කියලා හොයාගන්න. ඒ හොයන ගතිය හොඳයි. එතන වැරද්ද තියෙන මෙන්න මේකයි කියලා අපි දාගන්න තියෙන කැමැත්ත ඒකත් දකින්න ඕන. මම ඔය අහපු එකට කියන ගමන්ම ඒකත් සිහියේ තියාගන්න. ඒ ගතිය තියෙනකන් අර මට මොකක් හරි ලබා ගන්න හරි කැමැත්තක් තියෙනවා. අපි ඔය දහම් කරුණු වචන මේ වචනේ මොකද්ද මේ වචනේ මොකද්ද කියලා අහන්නේ. එතකොට ඒ වචන තේරුම දැනගන්න ඕන තමයි. හැබැයි දැන ගැනීම දහම දැනගත්තා වෙන්නේ නැහැ. ඒකත් සිහි තියාගෙන අපි හොයමු. එතකොට මේ දැන් අපි ලෝකෝත්තර දර්ශනය පැත්තට යනකොට දන්නවා මේ ඇත කියන්නේ කාන්තයන් ඇත කියන්නේ තවන්තේ දෙකම ලෝකේ තව විදිහට කිව්වොත් ඊතර වෙන දර්ශනය ඉවි. එතකොට දැන් පැහැදිලි ඇති ඇත කියන කොටක් දෙයක් ලැබිලා නැත කියන කොටක් දෙයක් ලැබිලා දෙයක් කියන්නේ යම ස්වરૂපයක් ආකාරයක් අපිට තියෙන ඇත කියන්න හරි නැත කියන්න හරි අනේ ලැබෙන ගතියම ප්‍රශ්නේ තමයි කිව්වාගේ අනිච්ච සංඥාව වැඩිලා නැහැ යමක් අනිත්‍ය නම් යමක් කියන ස්වභාවය අඳුර ගන්න ඕන ඇත කිව්වත් යමක් නැත කිව්වත් යමක් ඇත ඒ යමක් ලැබුණා නම් ඒ ලැබගත්තා වෙනවනේ අන්න ඒකට තමයි අනිච්ච සංඥාව යොදන්න තියෙන්නේ එතකොට අපිට අර විග්‍රහයක් ආවත් මොනවා හරි ස්වરૂපයක් මේ කියන්නේ මේකයි කියලා ආවත් ඒක ඒ සංඥාවේ විපාකයක් වචන අපිට යෙදිලා ව්‍යවහාරයක් යෙදිලා එතකොට ඒකේ අනිත්‍ය ස්වභාවය තමයි මේ දහමේ පෙන්වන්නේ අනිත්‍ය කියන්නේ අර ඒ කියන්නේ පිහිටීමක් ලබන්න බෑ නස්තිතා සාන හෝති අත්තිතා සාන හෝති සාන හෝති කියන්නේ ඒ කියන්නේ පිහිටීමක් ලැබෙන්නේ නැහැ යෙදීමක් ඒක අනිත්‍ය සංඥාව යෙදුනොත් පිහිටීමක් ලැබෙන්නේ නැහැ අපි එතකොට ඔන්නෝය දර්ශනය තුළදී මෙතන නිත්‍ය මිත්‍ය දෘෂ්ටිය කියලා ඇහෙන ඒවා මවෙක් නැත පියෙක් නැත මෙලොවක් නැත පරලොවක් නැත කියලා ඔහොම ඇහෙනවානේ දැන් අපිට ඕක ඇහෙනකොටම දැන් ඉස්සර ඇහුනේ කොහොමද අම්මෙක් නැහැ කියනකොට දැන් අපි ඒ නැති අර්ථේ ගත්තේ ඉන්න අම්මට සාපේක්ෂව නේද අපිට අම්මා තාත්තා ඉන්නවා ඉතින් එහෙමවත් හිතෙන්නේ නැති අය ඉන්නවා ඒගොල්ලෝ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා එතකොට පේනවාද අපි අපි දන්න එක හරි කරලා ඊට පස්සේ අනිත් පැත්තට අරගොල්ලෝ වැරදි කරලා කියන්නේ ඒගොල්ලන්ට අම්මෙක් ඉන්නවා කියලාවත් හිතෙන්නේ නැහැ මේ කියන්නේ එහෙම අදහාවක්වත් නැහැ එච්චර අම්මා ඉද්දි තාත්තා ඉද්දි මේ ලෝකෙ තියෙද්දි පරලෝකෙ තියෙද්දි ඒගොල්ලෝ නැත කියන එකේ ඉන්න ඒ හින්දා ඒගොල්ලෝ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. හැබැයි නැත කියන එක දෘෂ්ටිය කියන්නේ ඇත කියන එකේ ඉඳන් බලන්න කියන එක නෙවෙයි. ඒතර වෙන දර්ශනයේ එනකොට තමයි ඔබ පේන්නේ. ඊට කලින් ඒක පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ තියෙන දෙයක නැහැ කියන එක නෙවෙයි. ඒ කියන්නේ අපි ඇත කියන එක බාර අරගෙන නැත කියන අය වැරදි කියනවා. අපිට තේින්නේ මේ දෙකම ලෝකය කියන එක. දැන් මේ ලෝකෝත්තර දර්ශනයට එනකොට අත්ථිතාසන හොති නත්ථිතාසන හොති. ඇත කියන එක පිහිටීමක් ලබන්නේ නැහැ යෙදීමක් නැහැ නැස කියන එක පිහිටීමක් ලබන්නේ නැහැ නැත්නම් යෙදීමක් නැහැ මේක අනිච්ච සංඥාව කියලා දැන් ඒ කියන්නේ යමක් කියන ස්වභාවයෙන් අනිත්‍ය ඒකට තමයි අර යදනිච්ඡං සම්දුක්ඛං කියන ධර්මතාවය යමක් අනිත්‍ය නම් ඒ දුකයි අනිත්‍ය දැක්කේ නැත්නම් දුක කියන එක ගැන කිසිම අදහසක් එන්න බෑ මේ ලෝකෝත්තර පැත්තේ. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ධර්මතාවය. පුද්ගලයෙකුට ලැබෙන දුක නෙවෙයි. එතකොට ඒ ආර්ය සත්‍යයට එන්න යමක්. යමක් කියන්නේ අපිට මොනවා හරි ස්වરૂපයක් ලැබුණානේ. ස්වභාවයක් ලැබුණානේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනන්නේ එතනත් අනිත්‍ය සංඥාව යොදන්න. සියලු කෙලෙස් දුරු වෙන්න නම්. ඒ තුල අර දැක්ම ඊට වඩා වෙනස් කෝණයකට යනවා. අපි අර වචන ටික ඇහෙනකොටම අපේ අදහසට ගැළපීමනේ මුලින් තියෙන්නේ. ඒක භාෂාර්ථේ කියලා නිතර කියනවනේ. ඒක මේ භාෂාර්ථේ ඒ භාෂාවෙන් පෙන්නුවේ බුදු කෙනෙක් පෙන්වන්න හදන්නේ ඈතරවීමක්. ඈතරවීම. ඈතර වෙන දහම. ඈතරවීම කියනකොට යමක් ලැබෙන්න බැහැනේ. අපිට ලැබ ගන්න යමක් ඉතුරු වෙන්න බෑ මේ කියන්නේ මේකයි කියලා. ඒකයි මම අර මුලින්මත් මතක් කළේ මේ දහම් කරුණේ මේකෙන් අදහස් කරන්නේ මේකයි කියලා ගන්න අපි හරි ආසයි. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා තමයි ගොඩක් දහම් සාකච්ඡාවල ගොඩක් තර්ක විතර්ක එන්නේ. මේ කියන්නේ මේක නෑ නෑ ඔය කියන්නේ ඕක නෙමෙයි මේක. ඒකට අර වාද විවාද තියෙනවා. ඒ වචනේ අල්ලගෙන අපි එතකොට ඊට අනේ ඒකත් එක්ක දකිනකොට මං හිතන්නේ ඔය අදහස පැහැදිලි වෙනවා. අදහස විතරනේ හැම ධර්ම කරුණක්ම ඊතර වෙන අර්ථේ අපිට මෙන්න මේක මේකයි කියලා අල්ලගෙන මම දන්නවා අනිත් අය දන්නේ නැහැ කියන තැනට නෙමෙයි. අපිට මේ ධර්ම දකින්නවා කියන්නේ කතාවක් නැති වෙනවා. ඒ කියන්නේ යෙදීමක් නැති වෙනවා. ඊතර වෙන. ඉතින් මොනවා ගැන කතා කරන්නේ? මොනවා දැනගත්තටද සතුටු වෙන්නේ? මොනවා ලැබුණටද සතුටු වෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නේද? ඒක සතුටින්ද ඉන්නේ මහා? මොනවා ලැබුණටද සතුටු වෙන්නේ? ඒ කියන්නේ ඒ දෙවියට තියෙන්නේ පුද්ගලයෙකුට ලැබෙන සතුට. ඒ පුද්ගලයෙකුට ලැබෙන එක එන්නේ යමක් එක්කම. ඒ යමක් කියන්නේ මොනවා ලැබුණාද? මොනවා හින්දාද සතුටු වෙන්නේ? යමක්. ඒ යමක අනිත්‍ය නම් දැක දැක ඉන්නේ කෘත්‍ය. යද නිච්චං තන් දුක්ඛං. ඊළඟට එනවා එහෙනම් යමක් දැක්කහම දුකයි. ඒක ධර්මතාවය. හැබැයි යමක් කියන එකට අනිත්‍ය සංඥාව යෙදුනනම් දැන් යමක් ලැබෙනවද? සාන හෝති නිරෝධ ධර්මය. සබ්බන්තං නිරෝධ ධම්ම කියනකොට දැන් අර ඒ දුක්ඛං කියන යමක් ලැබිලාද ලැබගන්න? දැන් අපිට පේන්නේ අපිට ධමකාර්ථයක් මෙන්න මේක එනකොට ඔය ලැබුණේ දුකක් කියලා දකින්න බෑ. එන්නේ මම ධම දැනගත්තා කියන සතුට. එතන යෙදෙන ඒ මානය අස්මිමානය සියුම් සතුට ඉස්සරට වඩා දැන් දැනගත්තා. එතකොට එහෙම ඒ පුද්ගලයෙක්ට ලැබෙන ඒ සතුටට සාපේක්ෂව තමයි අපි දුක දැකලා තියෙන්නේ. ඒක දුක්ඛාරය සත්‍ය නෙවෙයි. පුද්ගලයාට තියෙන දුක. එතකොට මේ කියන්නේ ධර්මතාවයේ දුක්ඛ ආර්ය සත්‍ය ඉන්නේ නිරෝධ සත්‍යෙත් එක්ක කියලා අපි කියන්නේ නිතර නිතර. යා තමයි සමුදය ආර්ය සත්‍ය මාර්ග. ආර්ය සත්‍ය මාර්ග කෘත්‍ය දන්. ඊතර වීම. එතකොට ඒ ඒ වගේ පැත්තකින් දකිනකොට මම හිතන්නේ අර ප්‍රශ්නෙටත් උත්තරේ ඇති නේද? පෙරවන් සරණ.
සරණයි. තව චූටි දෙයක් ඔය සර්ට් එක කියනවා. සාමිනාතේ කියනවා දැන් මේ ධර්ම මාර්ගයේ යන කෙනා මේක සැහැල්ලුවෙන් සතුටක් එක්ක යන්නේ කියලා. දැන් ඒ වුණාට මම කියන්නේ දැන් මම මොනාහයි ධර්ම කරුණක් හරි හිතලා හිතලා දැනගත්තට පස්සේ මේ බයකුත් වෙනවා ලැජ්ජාවක් වගේ හුත් වෙනවා. දැන් මොනාහරි හිතලා හිතලා ඇවිල්ලා කිව්වහම ඒක ඊළඟ සුමාන වෙද්දි බොරු වෙනවා. ඒ හින්දා ඒ කරුණෙනුත් ලැජ්ජාවක් වගේ වෙනවා. දැන් මේක කියන්නත් ඕනේ නැත්නම් කතා කිව්වේ නැත්නම් හැමදේම මොකක් හරි එකක් හරි කියලා කර කර ඉන්නවා. එතකොට දැන් මට දැනට තියෙන්නේ ප්‍රශ්නයක් විදිහට කියන්නේ මේ බයකුත් දැන් මේක සිහියක් හරි නුවණක් හරි යෙදෙන වෙලාවක බයකුත් එනවා ලැජ්ජාවක් වගේකුත් එනවා. ඔය දැන් ඔය ස්වාමීන් වහන්සේ කියනවා මේක හරි සැහැල්ලුවෙන් යන්න තියෙන ගමනක් හරි පීතියක් එක්ක යන්න තියෙන එකක් කියලා. දැන් එහෙම කිව්වට එහෙම එකක් නම් ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් වෙන්නේ එක තැනකට වෙලා ඉඳලා සමාධියක් වඩුවොත් විතරයි. දැන් ධර්ම කරුණක් අපි මොකද හිතලා හිතලා දැනගත්තා කිව්වහම එතන සතුටක්ට වැඩි එතන ලැජ්ජාවකුත් බයකුත් එනවනේ. මෙච්චර කාලේ හිටියේ මෙතන දැනුත් ඉන්නේ මෙතන. ඔය කොච්චර ධර්ම කරුණක් ගැන හිතලා හිතලා ආවත් හැමදෑම ඉන්නෙත් අඩියේ. කියන්නේ යෙදෙන යෙදීම ඔය දැන් සර්ලා සාමිනාසලා එහෙම කිව්වට එහෙම ලේසි ගමනක් නෙමේ. කොච්චර වීර්යයක් සිහියක් යෙදුවත් ඒක ඒ කියන තරම් මේ කියන තරම් කිසිසේත්ම ලේසි ගමනක් නෙමේ. සතුට වෙන්න පුළුවන් සැහැල්ලුවෙන් යන ගමනක් කියනක මට තේරෙන්නේ නැහැ. මං කියන්නේ ඒක අතිශයම දුෂ්කර සිහිය පිහිටවීම හරිම දුෂ්කර දෙයක් සහ මේ බය සහ ලැජ්ජා සහගත බව කියන තුල තමයි ජීවත් වෙන්නේ සිහිය නෝන එද්දි. එතකොට ඔය සර්ලි ස්වාමීන් වහන්සේ කියන එකයි වර්තමානයේ මගේ ජීවත් වීමයි සිහිය නෝන තියෙන වෙලාවට ඒ දෙක වෙනස් අන්දන්නේ ඇයි කියලා. ඇයි කියලා මට දන්නේ නැහැ සර්. ඇයි එහෙම වෙන්නේ? දැන් සර්ලි ස්වාමීන් වහන්සේ කියනවා එහෙම. නමුත් මගේ ජීවත් වීම යෙදීමේදී එහෙම නෙමෙයි.
ඒ අපිට සැහැල්ලුව කියන එක නැත්තේ සමහර විට තාම අවබෝධ වුණේ නැහෙනේ කියන එකේ තියෙන එකට කියන්නේ ඩොමිනස්. හරි. ඩොමිනස් කියන එක. ඒක මම මෙච්චර උත්සාහ කරනවා තාම අවබෝධ වුණේ නැහෙනේ කියලා එන ඩොමිනස්. ඒක මේක බලන්න චූල වේදල්ල සූත්‍රයේ අහන ප්‍රශ්නවල සුඛ වේදනාවේ අනුසය මොකද්ද, දුක්ඛ වේදනාවේ අනුසය මොකද්ද, දුක්ඛම සුඛයේ අනුසය මොකද්ද කියලා අහලා සුඛේ තියෙන රාගානුසය, දුක්ඛේ තියෙන පටිඝානුසය, අදුක්ඛම සුඛයේ යෙදෙන්නේ අවිජ්ජානුසය. ඊළඟට අහන එකේ තියෙනවා ඔය රාගානුසය නැති සුඛයක් තියෙනවා, පටිඝානුසය නැති දුක්ඛයක් තියෙනවාද, අවිජ්ජානුසය නොයෙදෙන උපේක්ෂාවක් තියෙනවාද. අන්න එතන ඒ උපේක්ෂා කොටස මේ ටිකක් අයි කියවලා බලන්න. බලන්නේ ගෲප් එකට ඒ කොටස දාන්න පුළුවන් කියලා. ආ සක්කාය නිරෝධයකට දාන්න චැට් එකට මේකට. සක්කාය නිරෝධයේ චැට් එකට මම දැම්මා. ඔන්නම් කුජතා හමුවටත් දාන්න. මෙතන ඉස්සකේනි මම මේ ශාසනයේ මහණතෙම මෙසේ බලාපොරොත්තු වෙයි. දැන් ආර්යයන් වහන්සේලා කියන්නේ රහත් ඵලයයි කියන ලබන යම් ආයතනකට පැමිණ විසෙත්. ඒ අරහත්ත්වයට මම කවර දවසක පැමිණ වාසය කරන්නේන්ද? දැන් බලන්න මේ මෙච්චර උත්සාහ කරනවා තාම මේක අවබෝධ වෙලා නැහැ රහත් වෙන්නේ කවද මේක වෙයිද? මෙසේ උතුම් වූ කියන රහත් මාර්ගඵලයයි කියන ලද නිදීමෙහි කැමැත්ත ඇති කරන්න හුට යන්න. ඒ නිදීමෙහි කැමැත්තන ඒ ප්‍රාර්ථනාව මුල් කොට ඇති දොම්නස උපදී. ඒක හරි, ඒක දොම්නස තමයි. ඉතින් අපි මෙච්චර උත්සාහ කරනවා උත්සාහ කරලා තාම නැහැ. සාතන් වහන්සේලා ඉඳලා තියෙනවා නේද අපි රහත් වෙලා නැහැ. නැත්තම් මේ අවබෝධ කරපු අය ඉන්නවා අපිට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ මේක. දැන් ඔකෙන් කියන්නේ මේ මම අවබෝධ කළා කියන එක නෙමෙයි. මට දැන් ඔබතුමිය කිව්වේ ස්වාමීන් වහන්සේ මාව දැන් අවබෝධ කරපු මට්ටමට දාලානේ. ඒ තමයි අපිට දැන් අපි කොච්චර කළත් මේ කෙලස් දුර වෙලා නැහැ නේ, රහත් වෙලා නැහැ නේ කියලා අර දොම්නසක් තියෙනවා. දැන් ඔන්න බලන්න. එයින් ප්‍රතිග්‍රය දුරු කරයි. එහි ප්‍රඥානුසය එක්ව නොහැසිරේ. ඒ දොම්නස අපි සාමාන්‍යයෙන් දොම්නස කියන්නේ ගැටෙන ගතියේ අනුසය තියෙන ප්‍රතිඥානුසය කියලා. ඒකට මෙතන බලන්න ඒකෙන් ඒ ප්‍රතිග්‍රය දුරු කරනවා. එහි ප්‍රතිඥානුසය එක්ව නොහැසිරේ කියන එක. එහෙත් මේ ශාසනයේ මහන්තෙන සත නැති කිරීමෙන්ද දුක් නැති කිරීමෙන්ද පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුක්ඛන වූ සැපදන වූ උපේක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. දැන් මේ කියන්නේ මේ ශාසනයේ භික්ෂුව නේද මාර්ග කෘත්‍යයත් එක්ක යන වැඩක් නේ කියන්නේ. එයින් අවිද්‍යාව දුරු කරයි. පේනවද? ඒ කෘත්‍ය අවිද්‍යාව දුරු කරන එක. එතකොට ඒක අවිද්‍යා අනුසය එක්ක හැටිගෙනවා කියන්න බෑනේ. ඒක දුරු කරන කෘත්‍යෙදී. හැබැයි ඒකේ දැන් වැටෙනවා ඇති ඒ දොම්නස කියන එක යෙදෙන්න පුළුවන්. එතකොට අර ලැජ්ජාව බය ඉතින් අපිට නිකන් ගොඩක් අයට මේ ප්‍රශ්න කරන්න නිකන් ලැජ්ජාවක් බයක් තියෙනවා. අනිත් අය මොනවා හිතයිද දන්නේ, මගේ අවබෝධය ගැන මොනවා හිතයිද දන්නේ. ඒ වගේ දේවල් අපිට අර සබාවක් ඉස්සරහා ප්‍රශ්න කරන්න යනකොට එනවා. ඉතින් ඒ දැන් හරියට මේ දර්ශනේ ආවනම් එතන ඒ සිද්ධියත් බලන්න පුළුවන්. ඇයි මේ ඒ ලැජ්ජාව බය? ඒක තියෙන්නේ කාටද? අපහු මට කියන එක හැම තිස්සෙම ඒක අනිත් පැත්ත තමයි යමක් ස්වરૂපයක් ලැබිලා ඒකේ ලැබගෙන කියන එක. ඒකේ ඒකේ දැන් ඕක දකින්න කෙනා අන්න දකිනවා කියන්නේ ආපහු අනිත්‍ය සංඥාවට යනවා. යමක් ස්වરૂපයක්. ඒ ස්වરૂපය අනිත්‍ය සංඥාවයි. එල්ලක ගැනීමක්. ඒක හැම තිස්සෙම හරි. ඒ දර්ශනය මුල් කරගන්න. ඒ කියන්නේ යමක් කියන ස්වභාවයේ ස්වરૂපය දකින්න පුළුවන් නම් අන්න ආපහු ලෝකෙට අහු වෙලා ඉතින් එක එක්කනේ ඔය ලැජ්ජාව භය මේ මොනවද ඔය කියන ඕන ඒ ගතියක් යෙදෙන්නේ හැමතිස්සෙම ඒ මමත් එක්ක ස්වරූපයක් එක්ක ලැබීමක් එක්ක මොකක්ද මේ ලැබීම ඒකේ කොහොමද මම යෙදෙන්නේ හැබැයි එහෙම ලැබීමක් තියෙනවනේ නැහැ කියන්න බෑ මොකක්ද ඒක යෙදීම ඒ යෙදීම ඒ කියන්නේ සිදුවීම ඒ ප්‍රකට වූ කියන්නේ ඇති බවක් ක්ලේශ අපිට ලැබිලා නේ යම අනේක ඒක දකින්න දක්ෂ වෙනවනම් එතනම මාර්ග කෘත්‍ය අපිට තියෙන්නේ ඔතනින් අපි මට ලැබුණ එක මේ සත්‍ය දුකද්ද රමුකද්ද කියන්නේ සතුට පස්සන්තිය අරවා මේවා අපි පුද්ගලයට දාන නිසා කර එතර වෙන දර්ශනයේ මාර්ග කෘත්‍යයේ සිහිය පිහිටනවා කියනකොට තියෙන ඊසනසීම පුද්ගලයට ලැබෙන එක නෙමෙයි ධර්මතාවයේදී ඒ කියන්නේ ඔන්න ඔය කියන ගති අදාළ නැති වෙනවනේ මේ දර්ශනයට එනකොට මොකක් ලබා ගන්නද ඔය සතුටුනේ මොකක් ලබා ගන්න ගිහින්ද ඔය දුක බය ඇති වෙන්නේ හැබැයි එක මේ නිකම්ම ගණන් ගන්න නැතුව ඉන්න එකක් නෙවෙයි එක මහා දැක්ම තුලින් සිටි ඒකයි අපිට ඉච්චර ඒක අමාරු සියුම් දැන් මේ අපේ දර්ශනය වෙනස් වෙනකන් මේ කෝණය වෙනස් වෙනකන් එතන අපිට ගති තියෙනවා ඒක වෙනස් වුණා කිව්වත් ඉතින් මේ කියන්නේ අස්මිය කියන එක මම වෙමි කියන එක යෙදෙනවා සේක වුණත් රහත් වෙනකොට තමයි අය අස්මිමානය දුරවීම අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරවීම එක කතාවක් ඒ එකකන් ඒක එහෙම තමයි කියන්න රයිතියෙන් හැබැයි එතකොට අර ඒව සැහැල්ලුව මේ මොකද ඒ ගතිය නැත්තේ අපිට දහම අවබෝධ කරගන්න නොඉවසිලි කමක් තියනවා කවදා මේක වෙයිද මෙහෙම මෙහෙම එතන ඒ දොම්නස අර ප්‍රශ්න අහන්න තියෙන බය වගේ ඒ දොම්නස එක්ක සංසන්දනය කරන්න බෑ මොකද අරක මාර්ග කෘත්‍යයට අදාළයි මට තාම මේක අවබෝධ වෙලා නැහැ නේ මේක හොයන්න ඕනේ ඒක නෙමෙයි දැන් අපි ප්‍රශ්න අහන්න බයයි ලැජ්ජාවයි එක්ක වෙන්නේ මාර්ගයේ වහන එකක් නේ සාදාවක් නේ ඒක මම හිතන්නේ දකින්න පුළුවන් ඇති කියලා අපි කාටවත් මේ මම දන්නවා කියන එකේ වැදගත්කමක් නැහැ. දැන් මම නම් තාම දන්නේ නැහැ. ඒ වුණාට ඒ සෙවීන මාර්ග කෘත්‍ය හරියට මම දකින්නකම් මේ ගහම හොයන්න කියන එකනේ අපිට වැදගත් වෙන්නේ. මං ගැන අනිත්‍ය මොනවා හිතයිද කියන එකේ අදාළත්වයක් අවශ්‍ය නැහැ මොනවා හිතුවත් ඉතින් අපිට මොකද කියලා එක දෙපැත්තෙම ගන්න පුළුවන් ඉතින් මට නම් ඉතින් වැදගත් කමක් නැහැ දැන් කියන්නේ ඕගොල්ලෝ මං ගැන මොනවා හිතුවත් ඉතින් මට මොකද ඒ මගේ වැඩක් නෙමෙයි ඕගොල්ලන්ගේ වැඩ ඕනනම් මේ සාකච්ඡාවෙන්දී නැත්තම් අයින් වෙයි. මම කාටවත් බලෙන් එන්න කියලා නැහැ. මම කියලා දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම මේක සාකච්ඡා කරන්නේ ඒක මගේ අවබෝධයට උදව් වෙන හින්දා අපි අර බුදුහාමුදුරුව පෙන්නපු අර්ථය මතු කරගන්න උත්සාහයක යෙදෙනවා විතරයි. මේ ප්‍රශ්න අහනවා කියන්නේ ඒක උත්තර දෙනවා කියන්නේ ඒක. මතුවර අපිටනේ පාර්ථික යෙදිලා ඉන්නේකේ ආස්වාදය නෙවි. බැර අපිට පාර්ථිකයේ දිලා ඉන්න ආස්වාදින් නිදෙන්න ලේසි නෑ. අර තර්කා වචර හැසිරෙන්නේ. එතන පෙන්වන්න හදන්නේ තර්ක කර කර වාදන්නේ නෑ. මම දන්නවා ඔයගලන්ට වඩා මම දන්නවා. ඒක තමයි තර්කේ හැසිරෙන ගතිය. අපිට එහෙම මේ තර්කේ හැසිරුණා කියලා අන්න ඒ තර්කෙන් මම දිනුවා කියලා ඒක යමුතු සතුටක් ගන්න නෙමෙයිනේ මේ කතා කරන්නේ. දැන් මෙතනින් නැහැම ඔබේම අදහස තියෙන්නේ ඉදහම මතු කරගන්න. බුදුරජාණන් වහන්සේ කියපු අදහස මතු කරගන්න. ඊට වඩා හරිය දන්නවද මෙයා දන්නවද මං ගැන මොනවා හිතයිද කොහොම හිතයිද එහෙම සිතුවිලි එනවා. ඒක සාධාරණයි. ඒක තමයි සාමාන්‍ය තත්ත්වේ. එහෙමද එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපිට මෙතන මම හිතන්නේ උදාහරණ ගත්තට ප්‍රශ්නයක් නැහැ. මෙතන අපේ ධම්ම විහාර මෑණියෝ මෑණියන් වහන්සේ ඉතින් කොච්චර ප්‍රශ්න කරනවද. දැන් මම මෙහෙම ඇහුවොත් අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා හිතුවනම් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි අපිට මානයක් ආවොත් මම මේ පැවිදි වෙලා ඉඳගෙනත් මේක මෙච්චර තේරෙන්නේ නැද්ද කියලා අනිත් අය මොනවා හිතයිද. දැන් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මම දන්නවා මෑණියන් වහන්සේ බය නැතුව එහෙම ප්‍රශ්න කරන්නේ එහෙම හිතාගෙන නෙමෙයි. හැබැයි එහෙම සිතුවිලි එන්න පුළුවන්. අහන්න කලින් අපිට නිකන් ප්‍රශ්නයක් අහන්න කලින් අපිට නිකන් බාහ්‍ය චතිතයක් වගේ දැනෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක සාමාන්‍යයි. ඒක හැමෝටම තියෙන. ඒ කියන්නේ ඒක දැන් මට වුණත් සමහර වෙලාවට ඒක යෙදෙන්න පුළුවන්. මේක මේ වෙලාවේ අහන්න සුදුසුද? අනිත් අය මොනවා හිතයිද දන්නේ නැහැ. දැන් මේ ඒ ලෝකයාට තියෙන විදිහ. හැබැයි මේ ධම හොයන කෘත්‍යයේදී ඒව මොකුත් වැදගත් නැහැ. මේ ධම කරුණ බං කොහොම හරි විසඳ ගන්න ඕනේ. දැන් අර අපි ඒ තත්ත්වෙ නෙමෙයි මට හිතන්න අර දැන් බාහිය දාර්ශනිකය වෙලා දැන් බුදුහාමුදුරුවෝ කවදාවත් දැකලවත් නැහැ. අනිත් අය බාහියව දැකලත් නැහැ. ඉතින් බුදු රජාණන් වහන්සේයි අනිත් ස්වාමීන් වහන්සේලායි සමහර විට 500ක් 1000ක් විතර මේ පින්දපාතේ වඩින තැනක් වෙන්න පුළුවන්. ඔතෙන්ට කොහේ හරි කවුද දුකගෙන ඇවිල්ලා මොනවා හරි මේ අනිත් අය බොහොම නිකන් කිත්තු වෙන්නේවත් නැති බාධා කරන්නේ නැති බුදු රජාණන් වහන්සේ ළඟ තමයි ඇවිල්ලා. දැන් මෙහෙම කියනකොට යාට හිතුණා මේ වගේ තැනකට යන්න සුදුසු නෑ. මෙහෙම නම් ගැන මොනවා හිතයිද දන්නේ නැහැ මේ කට්ටිය. අපිට ඔය වගේ ප්‍රශ්න තියෙනවා නේ. ඒ අපි ඒක තමයි අර ලැජ්ජමය කියන්නේ. ඒ ලැජ්ජමය කියන්නේ ඒක ඒකට දිවෙයි අද දහමේ වෙන ලැජ්ජමය දෙය ධර්මයක් කියන්නේ. පවට නෙගයි වෙන්නේ. දහම හොයන්නත් ඒක දාගන්නවා කියන්නේ අන්න අපි ඒක සත්‍ය සෙවීම කියන එක අපිට ඇවිල්ලා නැහැ. සත්‍ය ගවීසි කින් සත්‍ය ගවීසි මොකක්ද ඇත්ත? මේ මොකක්ද ඇත්ත කියන එක හොයන්න ඕනකම හරියටම ආවම අනිත් ඒවා මොකුත් වැදගත් වෙන්නේ නැහැ. තමන්ගේ මතවත් වැදගත් වෙන්නේ නැහැ. තමන් ඉන්නේ මොකද්ද දැන් අනේ ඒ දැක්මත් එක්ක තමයි අර ඒ වෙලාවෙම අනිත් සේරම අතහැරලා කියන්නේ මම දිවිහිමියෙන් ඔබ වහන්සේ සරණ යනවා නැත්නම් ඒ රජ තමත් අතහැරලා එහෙමම මේ වෙලාවෙම පැවිදි වෙන්න. අනික කිසිම දෙයක් හිතන්න අවශ්‍ය නැහැ. ඒ තරම් ඒකට යොමු වෙලා අනුගත වෙලා ඒක ඒ සත්‍ය හොයන ගතිය එක තියෙන එක. ඒකට අනිත් ඔක්කොම යටයි. මට මොනවද ඉදානිත්ය මොනවද හිතයිද කියන්නේ අර ඔකේ ගැන තියෙන කතන්දර ටික ඔක්කොම ඉක්මවා යන දැක්මක් එක්ක ඒ එන දර්ශන. ඉතින් මං හිතන්නේ අපි කවුරුවත් ඒ මට්ටමේ ඉන්නවා කියලා. ඒකයි මං ඒ වගේ උපමා ගත්තේ. ඒ වගේ ඒ ඕනකම එන්න ඒ ඕනකම තිබුණා නම් අපි අනිත් වැඩ කර කර ඉන්නේ නැහැ නේ. ඉතින් එතෙන්ට එනකන් අපිට මේ වගේ හරි ඉතින් මේ පුළුවන් කට්ටවට විමසවිමස ඉන්න වෙනවා. ඒකෙන් ස්වාමීන් වහන්සේලා මොන ගැහිලා එතන ඉඳන් කරන්න බෑ මේ අපේ වැඩ කටයුතු මේට වඩා කියන්නේ. මේ වාතයරලා කොහොමද ඒකට යන්නේ? ඒකත් එක්කනේ මේ හොයන්නේ. දැන් අර මට කතා කර කර සමහරු පොත් ඉල්ලනවා. ඉතින් අපි ළඟට ගිහින් දෙන්න ඕන නැත්නම් තැපැල් කරලා යවන්න ඕන. මං කියන්නේ මං ওই වැඩේ කරන්නේ නැහැ. සල්ලි දෙන්නම් කිව්වට මම පොත් දෙවන්නේ නැහැ. මට ඕකට වෙලාවක් නැහැ. ඒ තරහ උඩක් කරත් දෙයක් නැහැ. මම සමහර ස්වාමීන් වහන්සේලා ඉතින් ෆෝන් එකෙන් ධර්ම සාකච්ඡා කියන්නේ නැහැ. ඒකට ඒ හේතු තියෙනවා. ඒ කියන්නේ අපිට සමහර විට වෙන පැත්තකින් පේන්න පුළුවන්. ඒ මත ඒ ධර්ම දැකීමට ඒ වගේ අපේ අර උනන්දුව ඒ කර්මට ආවොත් වෙන්නේ නැති වෙලාවල් නැති දේවල් ඔක්කොම අයින් කරලා ඒක එනවා. ඒක කියන්නේ මේ ඔක්කොම අතහැරලා යන එක නෙමෙයි. ඒ මට්ටම හිතේ හැදුන දවසටයි ඒක කරන්න පුළුවන්. දහම හරියටම දකින්න ඕන මට්ටමට. ඒ කියන්නේ අපි ඇත්ත හොයන මට්ටම අපේ අදහස් අයින් කරලා මේ සත්‍යය දකින්න ඕන කියන අර අසරණ භාවයේ උපරිමයට ගියාට පස්සේ අපිට තාම තියෙනා නෑ මේ විදියට කරලා මට ඔක ගොඩ දාගන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, මේක තනියෙන් කරගන්න පුළුවන් මේ ටික අටගෙන. ඒවා දහමත් එක්ක බලනකොට පේනවනේ දහමට ගැලපෙන්නේ නෑ කියලා බුද්ධ දේශනාවට. ඒක හේතුවන තියන අය ටර්චෙනෙට එනවා. ඒකටත් මේ දහම ඉතින් තව තව අහන්න ඕන විමසන්න ඕන. නැත්නම් අපේ අදහස එක දාගෙන මොකක් හරි විදිහකට සක්කායම උඩට පනින. තෙරුවන් සරණයි. මේ වගේ දේවල් විශේෂයෙන් මාත් එක්ක කරන සාකච්ඡා අපි හරි විවෘතව කතා කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න අවශ්‍යයි. එතකොට බය වෙන්න ඕනේ නැහැ. ඕන එකක් කියන්න අහන්න. කවුරුත් මොකුත් හිතන්නේ නැහැ. ඒක අපි කාටවත් අවශ්‍ය නැහැ. ඒක වෙන හොයන එක නෙමෙයි. අපි ගැන මේ ධර්ම ඇයි මේක තේරෙන්නේ නැත්තේ? මොකද්ද මේ? කොහොම ඇහුවත් කිව්වෝකි හොයලා 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 අහනවා ආයේක වෙරදී කියලා තමයි ඇහෙන්නේ. මොකද්ද වැඩිවක් වෙන්නව? ඉතින් ඒකේ ඇත්තටම එහෙම කරන්නේ කෙනාගේ ප්‍රඥාව වැඩි. ඒකට බය වෙන්න ඕනත් නැහැ. අපිට ලැජ්ජා බය මොනවා හරි එහෙම ගතියක් අවශ්‍ය නැහැ. අපි සාකච්ඡා කරනවා අදහස තියෙන්නේ බුදුහාමුදුරුවෝ මතු කරපු අර්ථය මොකද්ද? ඒක උන්වහන්සේම කියනවා නම් මේ දකින්න දුෂ්කරයි, දුරනුබෝධයි, ගාම්භීරයි කියලා. ඉතින් අපි ඕක මම දන්නවා කියලා අපි නිකන් සනසගෙන තේරුමක් තියනවා. අපි තව තව උත්සාහ කරන්න ඕන අපේ අඩුපාඩුකම් හැදෙන්න මේක තව තව විමසන්න, සාකච්ඡා කරන්න. ඒ පැත්ත මතු වෙනවා ඇත්තට. මේ බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ධර්ම හොයන්න හොයන්න එන දෙයක් ඒක. ඉන්නසන්න. අපේ නතුව තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න කතා කරන්න. නැත්නම් උත්තර ලැබෙන්නත් පුළුවන්, නැලෙන්නත් පුළුවන්. ඒකදී මේ වැදගත් වෙන්නේ මේ ප්‍රශ්න කිරීම තුළ, ආගෙන ඉදීම තුළ පේර හිතන ගතිය. සමහර විට ඒ කෝණේ වෙනස් වෙන්න කියලා ඔය කතාවක් ඇහෙනවනේ. ඕක මොකක්ද කියලා තේරෙන්නේ නැහැනේ ඉතින්. ඒක වෙයි. මේ ලෝකෝත්තර දර්ශනය කියන එක මේ ලෝකෙට අනුව හිතන විදිහක් නෙවෙයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි එක වෙන්නේ නැත්නම් එහෙම කියනවා කියලා මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒක ඒ ප්‍රඥාව තමයි ඥාණයෙන් සිද්ධ වෙන එකක් නේ. ඒක අපිට මෙහෙම කියලා අහගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකන් ඉතින් අපිට ලෝකයි ජීවිතයත් හරි මේවා අහා විමසමින් තව තව හොයන එක තමයි කරන්නේ. දෙරුවන් සරණ.
ඇහැක් ගැන කතා කරනවාද?
ප්‍රශ්න විමසනවා කියන්නේ ඔහමයි ඉතින් විමසනවා. ඒකට අපි ඇහැ කියලා දැනගෙනද අපි තියෙන දේවල් දිහා බලන්නේ? ඒ සම්පෙණීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා හැක් ලැබිලාද? ඒක ඇහැට දැම්මා වගේ කනට නාසයට දිවට කයට මනසට දැන් හිත නැත්නම් මනස කියලා දැනගෙනද අපි මනසට එන දේවල් ගැන හිතන්නේ, ලෝකය ගැන හිතන්නේ? මනස ගැන දැනගැනීමක් වෙලාද ලෝකය ගැන හිතන්නේ? කොට කොට හැම තිස්සෙම දැනගැනීම තියනවාද? ඒකද දැන් එක එක ක්‍රියා කරන්නේ? يعني මට දැන් ඇහැ කියලා දැනගැනීමක් ඇති වුණාමද පේන්නේ? කන කියලා දැනගැනීමක් ඇති වුණාම ඇහෙනවද? නාසය කියලා දැනගැනීමක් ඇති වුණාම ගඳ සුවඳ දැනෙනවද? දිව කියලා දැනගැනීමක් ඇති වුණාම රස දැනෙනවද? ශරීරයක් කියලා දැනගැනීමක් ඇති වුණාම රිදෙනවද? සිත කියලා දැනගැනීමක් ඇති වුණාම හිතනවද? කොටේ ඒව සිත් වෙන්නේ එහෙම නෙවෙයි කියලා පේනවනේ නේද? දැනගැනීමක් ඇති වුණ තැනයි මේ සියලු සිද්ධි ක්‍රියා තියෙන්නේ නේද? හඳුනාගන්නේ විඳින්නේ ලෝකය, ශරීරය, ඒ ස්වභාවයන් ප්‍රකට වන්නේ දැනගැනීමක් ඇති වුණ විට නේද? හඳුනා ගැනීම, විඳීම, ලෝකය, ශරීරය, ඔය ස්වභාවයන්, ඔය ස්වභාවයන් ප්‍රකට වෙන්නේ දැන ගැනීමක් වුණාම නේද? දැන් ඔන්න ඔතෙන්දී දැන ගැනීමක් වෙලා තියෙනවා නේද? ඊළඟ ප්‍රශ්නේ තමයි මේ දැන ගැනීම කාටද වෙන්නේ? මටද? මොකද ඒ දැනගැනීම එක්ක මම යෙදිලා කියන එක පේනවා. මගෙන් තොරව දැනගැනීම වෙන්න බැහැ කියලා නිකන් අපිට හිතෙනවනේ නේ. දැනගත්තේ කවුද? මම නෙමෙයි. දැනගැනීම කොට මමමද දැනගැනීම කියන්නේ? මමම දැනගැනීම වෙන්න පුළුවන්ද? මොකද අපි එක එක ඒවා දැනගන්නවා. ඒක දැනගැනීමක් වෙලා නැති වෙන මමම දැනගැනීමවත් එහෙම ඒ දැනගැනීම නැති වෙනකොට මම නැති වෙලා ඊළඟ දැනගැනීමට ආයේ මම කෙනෙක් උපදින්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ නේද? ඒ ඒ දැනගැනීම ඔක්කොම ගැන කතා කරන්න මට පුළුවන්. මට මතකයි මේ ටික. එහෙනම් ඒ දැනගැනීම එක්ක මම නැති වෙලා තියෙන්න බෑනේ. අලුත් දැනගැනීමට අලුත් නමක් ඉපදිලා තියෙන්න බෑනේ. මට ඔක්කොම මතකයි නේ. එහෙනම් මම නැති වෙලා හටගන්නවා කියලා කියන්නත් බෑනේ. ඒ කියන්නේ ඒ දැනගැනීමමයි මම කියලා කියන්නත් බෑ. ඊළඟට මමයි දැනගැනීමයි ඒකට ඉස්සර පැත්ත තමයි වෙන්ව තියෙනවා. දැනගැනීම වෙන එක මම වෙන එක. එහෙම තියෙන්න පුළුවන්ද? එහෙම වෙන්න තියෙනවා නම් අර ක්‍රියා ටික ඔක්කොම ඉබේ වෙන්නේ. ඇයි මම පැත්තක ඉන්නේ? එහෙනම් මගෙන් තොරව ඒ ක්‍රියා වෙන්න පුළුවන්ද? ඒක අපේ දැනගැනීමකින් තොරව ක්‍රියා වෙනවා නම් සජීවි බවක්, පුද්ගල බවක් එහෙම කතාවක් එන්නේ නැහැ නේද? දැනගැනීමකින් තොරව වෙන්නේ නැහැ. මොකද එහෙම වුණා වුණොත් එතකොට මගේ පාලනයක් අදාළම නැහැ. හැබැයි මේ දැනගැනීමේ මට යම් කිසි පාලනයකුත් තියනවා නේද? මේ දැනගැනීම අපිට ඕන නැහැ. මේ දෙන්නේ අර දෙය දැනගන්න ඕන කියලා දැන් අපි බලන එක නෙමෙයි. අපි සත්‍යාහන එක අහගෙන ඉන්න කියලා කරන්න එහෙම හැකියාවකුත් තියනවා නේද? අපේ පාලනයක් නැහැම කියන්නත් බෑනේ නේද? එහෙම අපට ඕනනම් යම් කිසි දැනගැනීමක් නතර කරන්න පුළුවන්. සමාධියකට තමයි දිලත් පුළුවන්. එතකොට තේරෙනවා නේද මේ දැනගැනීම මගේ සම්බන්ධයකින් තොරව කියන්නත් බෑ. සම්බන්ධයක් තියෙන්නත් ඕන. එහෙමද? මම කොහේ හරි ඉන්නත් ඕනනේ. කොහොමද වෙන්න මේක තේරුම් ගන්න මේ ජීවිතේ තේරුම් ගන්න යන්න ගන්න ප්‍රශ්න ගොඩක් එනවා. මේ එකකටවත් දැන් විසඳුමක් තියෙනවා. විඳීම මොකද්ද? හඳුනා ගැනීම මොකද්ද? ක්‍රියාවන් වෙන්නේ කොහොමද? දැනගැනීම සිදු වෙන්නේ කොහොමද? මට මම ලෙසට නැත්නම් ලෝකය ලෙසට මේ එක එක ස්වභාවයන් ප්‍රකට වෙන්නේ කොහොමද? දැන් ඔන්න ඔය සිතු ඒ විනසීම මතු වෙන්නේ මේ කොට මේ ප්‍රශ්න ඕක හොයනකොට තවත් ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්න ගැන හිතන්නේ කොහොමද? නැත්නම් මම කියන්නේ කවුද? ඔය ටික අහගෙන සිටියනේ දැන් ඒකත් එක්ක නිකන් අර මං කියනකොට නිකන් ඒක එක්ක ඉන්න පුළුවන් වුණාද? ඔය ප්‍රශ්න ටික තියෙනවද Tamanට? යෙදිලා ඉන්නකොට තමන්ම එකට අනුගත වෙලානේ. දැන් මං කියන හින්දා මේ ප්‍රශ්න මේ දාගෙන හරියන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කෙනෙක් කියන හින්දා ප්‍රශ්න නෙමෙයි. දැන් මේ විමසීම ඇත්තටම එනකොට හරියට විමසනවා නම් ওই ප්‍රශ්න මතුවෙන්න ඕනනේ. නේද? ඒ සත්‍ය හොයන කෙනෙක්ගේ ওই ප්‍රශ්න මතුවෙන්න ඕන. ඔය ඇත්තටම ඔයගලන්ට කිව්වේ නැතුවට මම මේ අපේ ස්වාමීන් වහන්සේගේ මම කවුද කියන එකේ එක ඡේදයක් ඔය කියෙද්දි දැන් පෙයි අපි මම කවුද පොත කියවලා තියනවාද කියලා. දැන් ඒ කියවීම මට මතක රට උනේ ඔය අනුගත වීමත් එක්ක කියවන්න අපිට පුළුවන්ද? ඒ මේ අපේම ප්‍රශ්න වෙනවද මේක? ඒ කියන්නේ අපේ ඔය විමසීම අවදි වෙනවා. මම හැමතිස්සෙම කියන්නේ ඒ දහම් කරුණක් ඇහෙනකොට අපේ විමසීම අවදි වෙන්න ඕන කියලා. ඔන්නෝක නැතිකම අපිට හොඳට දැනෙන්න ඕන. ඒ කියන්නේ අපට ඔය ප්‍රශ්න එන්නේ නැහැ.
නැත්නම් වෙන කවුරු හරි කතා කරන එකක් ඔහේ ආගෙන ඉන්නවා ඒකෙන් ගොඩ යන්න හිතාගෙන ඒ තර නැත්තටම තමන්ට ඔය විමසීම මතු වෙනවා. ඔය අර මම කවුද කියන එක ඒක මේ බලන්න ඔය වගේ ඒකට අනුගත වෙලා හදිස්සි වෙන්න නෙමෙයි. ඔය ප්‍රශ්න දෙහි සිද්ධියක් එක්ක මේ පේනවා කියන දකින්නවා මොනවා හරි පේන සිද්ධියක් එක්ක බලන්න ඉවසලා ඔන්න ඔය ප්‍රශ්න මතු වෙනවා. ඔය ප්‍රශ්න මතු වෙනවා කියන්නේ අර සත්‍ය හොයන ගතිය. දැන් අපිට උන ඔය ප්‍රශ්න මතු කරගන්නද උත්තර ටික හොයාගන්නද? දැන් මෙතන පරිහාසය යන ඔය ටිකට උත්තර ටික දෙනවා. මේ ප්‍රශ්න ටික කියනවට වඩා දැන් මොකද්ද ඔකට උත්තරේ? ඒක හොයාගන්න තමයි අපි ඉන්නේ. මතක තියාගන්න ඔය උත්තරේ ඇහෙන්නේ නැහැ තමන්ට තමන් තුලින් ඔය ප්‍රශ්න ගොඩ නැගෙනකන් මේ විමසන ගතිය අවදි වෙන්නේ නැත්තම්. මොන අතනයි මේ මේ දහම ඇහෙන එකේ රහස කියන්නේ. කියන්නේ කල්යාණ මිත්‍රයයි නත්තෝන දහම් දේශනා කරත් නත්තෝන ඒ දෙක තිබුණට ඇයි අපිට ඇහෙන්නේ නැත්තේ? අපේ විමසන ගතිය අවදි වෙලා නැහැ. අපි හරි කම්මැලි අවදියට කිව්වෝ. අපිට ඕන ඩෝග වෙල් වට අරන් ඕනේ නැහැ. මට මේක හරියට මොකද්ද කරත් ඕන කියලා කියවද ඉන්නකො. අහමනේ අහන්න. කර අපෙන් කෙරෙන්න ඕන කෘත්‍ය එන්නේ නැහැ. ඒ කියන්නේ දහම ඇහෙන්න අපේ පැත්තෙන් මේ විමසීම හරියට එන්නේ නැහැ. ඒකයි අර සායනහත කියන්නේ සත්‍ය හොයන ගතිය නැහැ කියලා. ඒක නැතුව මේ මේ ටික පාඩම් කරගෙන මේ දැනගෙන මේ 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 ධර්මයේ තියෙන ප්‍රශ්නේ ඒකයි. අපිට වෙන විෂයක් නම් ඔය පොතක තියෙන එකක් හරි කාගෙන් හරි අහලා හරි දැනගෙන කියන්න පුළුවන්. මේක එහෙම බෑ. මේක අපේ මනසත් එක්කම කරන දෙල්ලමක් නේ. ඒකත් එක්ක තමන්ගේ විමසීම එහෙන හැම කරුණක් එක්කම ප්‍රශ්නමත් වෙන්න ඕන කියන්නේ ඒක. වැටහෙන්න නෙමෙයි. ප්‍රශ්න ගොඩක් එනවා. ඒ ඒ ප්‍රශ්න එක තමයි අර අසරණ වීම කියන එක එන්නේ. මට මොන විදිහකටවත් මේ මේකට උත්තර නැහැ. ඒ ඉස්සෙල්ලර අහන්න කිව්වා ඔබේ කියන හොයලා 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 ඊළඟ සතිය යනකොට ආයි තව මොකක් හරි කියනවා එකට හම්බෙලා නැහැ කියලා උත්තරේ නෙවිලා නැහැ. හැබැයි එතන වැදගත් වෙන්නේ විමසන ගතිය අවදිලි. ඒ තමයි ඕන වෙන්නේ ධර්ම ඇහෙන්න අපේ ප්‍රඥාව වැඩෙන්න. සුසුසා පරිකුච්ච අපේ මේ වෙන්නේ කොච්චර ඇහුවත් අපේ හිතන ගතිය අපති වෙන්නේ නැහැ. ඒකට උදව් කරන්න තමයි මම හිතන්නේ සම්මතසේ බොහොම මහන්සි වෙලා මේක ලියලා තියෙන මම දන්නේ නැහැ කොහොම ලිව්වද කියලා. ඒ කියන්නේ අපි හිතන පැත්තෙන් පොතක් ලියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. වෙන කෙනෙක් හිතන පැත්තෙන් ලියන්න ඕනේ. එයාට එන ප්‍රශ්න ටික හදාගෙන ඒ ටික දාලා ඒකට අනේ එහෙම මේ ටිකෙන් ටික මේ ප්‍රඥාව වැඩෙන විදිහට. ඉතින් මේ 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 මම කවුද පොත දැන් print වෙලා තියෙනවා මේ පුළුවන් අය අරගෙන බොහොම පරිස්සමෙන් කියවන්න කියන එක තමයි මේ මේ අර ආයේ මතක් කරන්න පුළුවන්. මම හිතන්නේ PDF එකට වඩා වැඩිපුර ටිකක් print කරපු එකේ තියනවා කියලා උන්වහන්සේ කිව්වා අයියේ මට මොන ගැහුණ වෙලාවේ. මේ එනිසා එක තව ටිකක් බලන්න දැන් මේක මේ උදාහරණයක් ගත්තේ දැන් ඔන්න අපි මේ කතා කරන ටික මේකේ ලියලා තියෙනවා. ඒත් අපි බලන්නේ නැහැ. ඒ මට්ටමට විමසීම ආවොත් එයාට උත්තර ටික තියෙනවා. තව පොඩ්ඩක් ඒ මනස තව පොඩ්ඩක් එහාට ගෙනියන්න. හරි. හිතන ගතිය තව ටිකක් දහම දකින විදිහට සිටීමට වෙනසීමට යොමු කරන්න. ඉතින් මේ පොත හරිම වටින පොතක්. හරියට දහම හොයන කෙනෙකුට. තව ටිකක් බලන්න. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න මතුවෙනවා නම් හොඳයි. ඔබට උත්තර හම්බ වෙනවා නම් තමයි ප්‍රශ්නේ දහම ඇහිලා නැහැ කියන එක. ප්‍රශ්න වතුලීමයි දහම ඇහෙනකොට වෙන්නවා. අපි දන්න දෙයක් නෙමෙයි බුදු කෙනෙක් වෙන්න. තනිකර කල්යාණ මිත්‍රයට බාර දෙන්න කියන්නේ ඒකයි. කොච්චර දහම දැනගත්තත් මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන එක අපට දැනෙන්නේ නැහැ. ඒ තරමට අපේ මේ සක්කාය දිට්ඨිය කියන ඒවා බලවත්. ඒතර වීම ඒ කල්යාණ මිත්‍රෙක් එක්ක තමයි සිද්ධ වෙන්නේ. දහම ඇහෙන්න ඕන එකට අනුව විමසන්නවා. තෙරුවන් සරණයි.
ඒ නෝ